සම්මාව කියලා කියන්නේ නිවැරදි දැක්ම. මොන නිවැරදි දැක්මද? නිවනට පිරිනිවන් පෑමට නිවැරදි දැක්ම. යථාර්ථය නෙමෙයි. ඒ වචන ගොඩක් ගැඹුරු, ඒක පැත්තකින් තියමු. නිවැරදි දැක්ම කියලා කියන්නේ තමන්ගේ පිරිනිවන් පෑමට තියෙන නිවැරදි දැක්ම. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ කිව්වට එයා වෙනස් කරන්නේ නැහැ. සෝතාපන්න ශ්‍රාවකය, ඒ සම්මාව තුළ ඉන්න කෙනා, එයා දන්නවා මේක වැඩුවොත්, මේ විදියට පුරුදු කරොත් ඒකාන්ත වශයෙන්ම නිවෙනවා. එයාට ඒක විශ්වාසයි. ඒක කොච්චර විශ්වාසද කියලා කිව්වොත් ජීවිතේ ගියත් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ එයා. එච්චර විශ්වාසයි. එයාගේ නිවීමට ඒක එයා විශ්වාස කරනවා. ඒක තමයි නිවැරදිද? සම්මාව කියන්නේ ඒක. රුපියල් 500ක් දුන්නම එනම් මේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ තින් සංකල්පයක් තමයි. තව 500ක් දෙනවා. බුදුවරු හිටියයි කියලා කියනවා. ඉතින් කොහොම උප්පන්නේ? තව 500ක් තියෙනවා. ඕ ඉතින් බුදුවරු ඉන්නවායි කියලා මිනිස් සිටි ඒ කාලේ අපට කතාවක් කිව්වා. අතීත කතාවක් තමයි මේක. 500 දෙන්න මේ මනුස්සය වෙනස් වෙන. ඒක සම්මාවද? නෑ. ඒක සම්මාවක් නෙමෙයි. මුළු රටම ලියලා තිබ්බත් බුදුහාමුදුරන්ට විරුද්ධ වචනයක් කියන්නේ. තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ. ශාස්ත්‍රුන් වහන්සේට කැළලක් ඇති කරන්නේ. බීලා කකුල් අතරින් ඇවිදිනා මනුස්සෙක්. ඒත් බුදුහාමුදුරන්ට වචනයක්වත් කියන්නේ. භාග්‍යතුන් වහන්සේට ප්‍රතික්ෂේප කරන්නේ. මුළු ගමටම බයිනවා. එක මනුස්සයෙක්ගේ ලාන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කියන අර මනුස්සයා සෝතාපන්නයි කියලා. ඒ බීබද්ද හැමදාම බීලා මුළු ගමටම බයිනවා. පින්වත, තථාගතයන් වහන්සේට බයිනවද? නැන්නේ ස්වාමිනේ. කකුල් හතරෙන් ගියත් එයා බුදුහාමුදුරට නමස්කාර කරනවා. ඇයි? ඒ ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාවට කැළල් කරන්නේ නැහැ. දකින ඔක්කොමද බයිනවා. බුදුහාමුදුර කිව්වම සාදු කියන. එයාට බයින්නේ නැහැ. ඒක තමයි එයාගේ සම්මාදිට්ඨිය. ඒක යට ඒ කොච්චර බිව්වත් ඒක එයාගේ කඩන්න බෑ. කොච්චර අසියෙන් හිටියත් බුදුහාමුදුරන්ට වචනයක් කියන්නේ නැහැ. අම්ම තාත්තා බයිනවා. හැබැයි බුදුහාමුදුරන් බයින්නේ නැහැ. සම්මාදිට්ඨිය ඒක. ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේ කෙරෙහි තියෙන පෑදීම කිසිම මොහොතක ඒ පෑදීම වෙනස් කරන්න බෑ. නිවැරදි දැක්ම. නිවැරදි දැක්ම කියන්නේ ඒක. තමන්ගේ පිරිනිවන් පෑමට. සෝතාපන්න ඵලයට, සකෘදාගාමී ඵලයට නිවැරදි දැක්මක් නෙමෙයි. පිරිනිවන් පෑමට නිවැරදි දැක්මක්. හැබැයි ඒක ඉමින් වැඩෙනකොට සමට එක ඵලයකින් දෙකකින් තුනකින් නවතින්න පුළුවන්. හැබැයි ආ දැකලා තියෙන දැක්ම පිරිනිවන් පෑමට. ඒක සෙලවෙන්න බෑ. සෝතාපන්න කෙනෙකු පුතුජන කරන්න පුළුවන්ද? බෑ. ඇයි? රිවර්ස් නෑ ඒකට. ඒක වන් වේ එකක්. ගියොත් පිරිනිවන් පෑමෙන් එළියට යන්න ඕනේ. ඒ පාර්ට් ඇතුළුන තාය එන්න බෑ. නෑ, ඒ ස්වාමීන් වහන්සේලා කියන දේවල්, දේශනා කරන දේවල් වරදක් වෙන්න බෑ. ගොඩාක් දුරට අපට තේරිලා නෑ. ඉතින් අපේ දෝෂයක් කියලා තමයි අපි ඒක හිතන්න ඕනේ. ඇත්තටම උන්වහන්සේලා මොනවද කිව්වේ කියලා අපි දන්නේ නෑනේ. සමහරට වඩපේක කියලා තිබුණොත් අපට තේරිලා නෑ. දෝෂේ තියෙන අපේ. ගොඩාක් මේ සක්මන් භාවනාව තුළ කයේ ක්‍රියාවලිය තමයි දකින්න ඕනේ. කයේ ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය දැකලා සක්මන් භාවනාව ඉවර කරලා පස්සේ අනිත් ආයතනවලට ඒක ආයෝජනය කරනවා. කොහොමද? කයේ ක්‍රියාවලිය දැක්කා වගේ ඇසේ ක්‍රියාවලිය දකින්න ඕනේ. කනේ ක්‍රියාවලිය දකින්න ඕනේ. වචන ඇසිරෙනවනේ, වචන අසුර වුණානේ. ඒ වචනවල ඇසිරීම සහ වචන ඇසරවීම, ඒ දෙකේම ක්‍රියාවලිය දකින්න ඕනේ. මනසේ ක්‍රියාවලිය දකින්න ඕනේ. දැන් වාඩි වුණත් සක්මන් භාවනාවක් තමයි වෙන්නේ. මේ විදිහට සතර ඉරියව්වෙන් වඩන්න පුළුවන් නම් තමයි මේ භාවනාව නිවැරදි. ඇවිදිනකොට වැඩෙනවා, ඊටපස්සේ මොකවත් වැඩෙන්නේ නැහැ. සක්මන් වලින් එළියට ආවට පස්සේ වැඩෙන්නේ නැහැ. ඒක සක්මන් භාවනාවක් නෙමෙයි. හරියට සක්මන් භාවනාව පුරුදු කරන කෙනා පිරිනිවන් පානකම යා සක්මන් භාවනා කරනවා. චක්කුපාල මහරහතන් වහන්සේ වගේ. කයේ ක්‍රියාවලිය දැක්කා වගේ මනසේ ක්‍රියාවලිය දකින්නවා. ඔසවමි යවමි තබමි කියලා කියන්නේම කයේ ක්‍රියාවලියක් නේ. ඉතින් ඒ කයේ ක්‍රියාවලිය වගේ ඇසේ ක්‍රියාවලියක් තියෙනවා. හිමීන්සරේ බලනවා. ඔරෙන් දකින්නේ ඒ ක්‍රියාවලිය දකින්නවා. නිකන් ඕමනාවක් නැතුව දකින්නේ. ඒකත් දකින්න ඒ ක්‍රියාවලිය දකින්නවා. ආයතන හැම එකේම ක්‍රියාවලිය දකින්නවා. මේ පොට්ටබ්බේ මේ කය කියන මේ පටවි ධාතුවේ ක්‍රියාවලිය විතරනේ අපි දකින්නේ. ඒ අවබෝධයෙන් අනිත් ආයතන වල ක්‍රියාවලිය දකින්නේ නැහනේ. එහෙම දැක්කනම් ඒ මාර්ගේ වැඩෙනවා. මේක සර්වඥතා ඥාණයට තියෙන ප්‍රශ්න. මටත් දැනුනේ තේරුනේ එහෙම බැලුවොත් හොඳයි කියලා. ඒක දැනන ගැඹුරු එකක්. ඇයි ඒත්තර දුර බලන්නේ? අඟුලිමාල වගේ හැමදේම ඒ සනේ නිරෝධ කරන්න පුළුවන් නම් ප්‍රශ්නේ ඉවරයි. ඇයි යටිපතුලට යන්නේ? අපි කියන වරපිට නිවෙන්න අවශ්‍ය ටික දැනගත්තාම ඇති. ඒක මගේ අවවාදය. ඔබ වහන්සේ පිළිගත්තොත් වඩා ශ්‍රේෂ්ඨයි. නොපිළිගත්තොත් ඊට වඩා ශ්‍රේෂ්ඨයි. හේතුව නොපිළිගත්තත් ඔබ වහන්සේ ගොඩාක් දේවල් දැනගෙන බුදු වෙනවා. පිළිගත්තත් ඔබ වහන්සේ මේ මේ භවයේ රහත් වෙනවා. දෙකම තමන්ට නිවෙන්න අවශ්‍ය ටික දැනගත්තාම ඇති. එතනින් එයාට යමක් දැනගන්නවයි කියලා කියන්නේ එයාගේ නිවීම එයා ප්‍රමාද කරනවා. ඒ ඒක නිරෝධ කරන්න එපා. ඒ දැනම අවබෝධ නිරෝධ කරන්න එපා. ඒක නිරෝධ කරන්න බෑ. ගොඩාක් දේවල් දැනගත්තාම ඒව අත්සෙනකම් යට සසරේ යන්න වෙනවා. ඒක අත්තවුරු රාතන් වහන්සේලා ටග්ගල දී වෙනවා. වයසක කට්ටිය රාත්‍රන හරි අමාරු. ඇයි? ඒ කට්ටිය එකතු කරලා වැඩි. දරුවේ දකිනකොට මස් පිටු වෙවුලනවා. අපේ මිනිබිරිය වාගේ. වඩා ගන්න ඕනේ. නම් වඩා ගන්න බෑ මේ මානකම තියෙනවානේ. ඉතින් කේල් ගෙඩියක් දෙනවා. යන ගමන් පොඩි ටච් එකක් දෙනවා. පොඩි වවා කොහොමද කියලා හොඳට උරතල් කතා කරන. ඒකෙන් පොඩි චූන් එකක් ගන්නවා. ඇයි වඩා ගන්න බැරි එක අරකින් පිරිමා ගන්නවා. එහෙනම් අපේ චරිතය හදන්න ඕනේ කොයි විදියටද? අපගේ නිවීමට අවශ්‍ය ටික ගත්තාම ඒක නිවෙනවා. ඊට වඩා ගන්ද ඉපදෙන වාර ගන්න වැඩි. අපි සසරේ ගොඩාක් රැඳෙන්න එකතු වෙන ප්‍රමාණයත් වැඩි. නිවෙන්න අවශ්‍ය මොනවද ඒ ටික ගත්තාම ඇති. තරුපයි හොටල් එකට ගිහලා බුෆේ කියලා කියනවනේ රුපියල් 250 දීලා ඇතුළට ගියාම ව්‍යංජන ಜಾති 40ක් විතර තියෙනවා, බත් වර්ග 25ක් විතර තියෙනවා. සේරම ටික වැළඳුවොත් මොකද වෙන්නේ? ඇතුළෙම මේ අපවත් වෙනවා. එක්ක බඩවැල් පුපුරනවා නැත්නම් බඩ පුපුරනවා. එතන ඉවරයි. ගියාම ඉදියාප්ප පාක් ගත්තා, කිරියෝදි ටිකක් ගත්තා, සම්බෝල් ටිකක් ගත්තා. ප්‍රතිවේක්ෂාව කරා වැළඳුවා. පාඩු ආවා. කිසිම අවුලක් නැහැ. හැබැයි අතන තිබිච්ච සේරම ටික ට්‍රැක්ටරයකට විතර පුරවන්න පුළුවන්. ඩීම බට් එකට බත් තිනවා. ඔක්කොම වළඳන්න යන්නේ නැහැ. එimhe වැළඳුවා තපුවත් වෙනවා. 84 දාම වඩන්න බෑ. එකයි වඩන්න ඕනේ. ඒක පෙර සංසාරේ වඩපු එකක් වෙන්න ඕනේ. හොඳට තේරෙන එකක් වෙන්න ඕනේ. ඒක වැඩුවම ඉවරයි. සම්මාදිට්ඨි ක්‍රම 1000ක් තියෙන්න පුළුවන්. අපට අවශ්‍ය දිට්ඨිය මොකද්ද? මට වඩාත්ම සරලව තේරෙන දිට්ඨිය මොකද්ද? ඒක තමයි වඩන්න ඕනේ. එහෙම නැතුව සරියුත්තාන්දුර වෙන්න ගියොත් ඒක වෙන්න බෑ. ඔබ වහන්සේගේ කමඨාන ඔබ වහන්සේ දන්නවද? ඔබ වහන්සේ බුද්ධානුසතිය වඩලා බලන්න, සතර සටිපට්ඨානිය වඩලා බලන්න, ඔබ වහන්සේ විදර්ශනා වඩලා බලන්න, ඒ එකකින්වත් ඔබ වහන්සේ නිවෙන්නේ නැහැ. ඒ හැම දෙයකින්ම ඔබ වහන්සේගේ ප්‍රඥාව වැඩි වෙනවා, අවබෝධය වැඩි වෙනවා, එන්නෙන්ද ඔබ වහන්සේට එකතු වෙන ප්‍රමාණය වැඩි. අනිත්‍ය වඩලා බලන්න, ඩග්ගල නිවෙනවා. ඔබ වහන්සේ එකතු කරන දැනුම අනිත්‍යයි, අවබෝධය අනිත්‍යයි, ගවේෂණය අනිත්‍යයි. මේ හැම මොහොතක් ගානේ ඔබ වහන්සේගේ යම්කිසි අධ්‍යාපනයක් දැනුමක් දියුණු වෙනවා නම්, හැමදේම අනිත්‍යයි කියලා ඔක්කොම නිරෝධ කරලා බලන්න. ඉටුපයට නිවෙනවා. මම ලෝකයේ කිසිම දෙයක් ගවේෂණය කළේ නැහැ. මේ ලෝකයේ කිසිම දෙයක් දැනගන්න උත්සාහ කළෙත් නැහැ. ඒ නිසාද දන්න හැමදේම තේරෙනවා. ඉල්ලන්නාට කවදාවත් ලැබෙන්නේ නැහැ. එපා කියන මනුස්සයට හැමදේම ලැබෙන්නේ. ඒක විශ්ව ධර්මතාවයක්. රාත් වෙන්න ඕනේ කියලා වහන්සේ ඔළුවෙන් ඉටගෙන කමටන් වඩන්න. රාත් වෙන්නෙම නැහැ. ඕනේ නැහැ මේ රාත් ඵලයත් ඕනේ නැහැ. මේ ඔක්කොම දුකයි ඔක්කොම ඔකත් ඕනේ කියලා තන එතනම රාත් වෙනවා. ඇයි රාත්ුන් නැත්තේ? රාත් වෙන්න ඕනේ කියලා බලාපොරොත්තු තිබිලා. ඒක අත්‍යරිච්චාමලු රාත්ුනේ. නෑ රාත් වෙන්න ඕනේ කියන ඒ ආසාව බලාපොරොත්තු අවශ්‍යතාවයත් කෙලෙසයක් තමයි. ඒක නිරෝධ වෙන්න ඕන රාත් වෙන්න. රාත් වෙන්නෙම නැති වෙනකොට එයාට කලකිරේ ඒක අත්හරිනවා. අත්‍යරිච්ච දවස රාත් වෙනවා. හැබැයි ඒක කලකිරෙන්නේ නැතුව අල්ලන්න තාක්කල එයා රාත් වෙන්නේ නැහැ. ඔබ වාසේ කල්පනා කරලා තියෙන කලාවද? පිරිනිවන් පෑමට හැමදේම අත්හරින්න පුළුවන්ද? ටික සංකීර්ණයි ප්‍රශ්නේ නේද? එහෙනම් අද උත්තර දෙන්න එපා. මම දන්නවා ඒ ටික. කියන්න අවශ්‍ය නැහැ. කිසිම දෙයක් ගවේෂණය කරන්න යන්න එපා. ලෝකේ කිසිම දෙයක් දැනගන්න යන්න එපා. තමන්ට දැනෙන ටික ඒක දැනගන්න. පුළුවන් තරම් අස් කරන්න. ප්‍රෙස් කරන්න නැතුව. ඒක පුරුදු කරන්න. ශ්‍රේෂ්ඨ කමටාන. ඒක මම කිව්වේ නෑ. ඔබ වහන්සේගේ කුසලයට ඒක කියුණා මට. ඒක වඩන්න. ඒක තමයි ඔබ වහන්සේගේ මාර්ගය. වෙන කිසිම දෙයකින් ඔබ වහන්සේ නිවෙන්නේ නෑ. පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. ගවේෂණය කරන්න කරන්න දැනුම වැඩි වෙනවා. ඔබ වහන්සේත් එක්ක ලෝකේ කාටවත් තර්ක කරන්න බෑ. සමහර උපාසක කට්ටිය තර්ක කරන් බැරි ගෑනවා. ඒ තරම් ඔබ වහන්සේගේ දවස ගානේ ඒක වැඩි වෙගෙන යන්නේ. ඒ වැඩි වීම තමයි ඔබ වහන්සේගේ නැවත උප්පත්තිය. ඒක තුල ඔබ වහන්සේට පැවැත්මක් නිර්මාණය වෙලා තියෙන ඔබ වහන්සේ දන්නේ. ඒ දැනුම අවබෝධය, ඒ ප්‍රඥාව, ඒ දාම් දක්ෂකම් ඒව තුල ඔබ වහන්සේ සසර දික් කරනවා. ඔබ වහන්සේට ඒක තේරෙන්නේ නැහැ. ඒක තුලින් ඔබ වහන්සේ නැවත උප්පත්තිය හදනවා. ඒ ඔක්කොම අස්කරන්න. පොඩි ළමෙක් වාගේ වෙන්න. හැමෝටම පෙරදෙන්න. පැරදිලා සතුටු වෙන්න. ඇයි මම පැරදුනොත් තව කෙනෙක් දිනනවා. ඒ දිනුම මම දුන්නේ. ඇයි මම පැරදිලා යාට දුන්නේ? මං දින්නොත් ඒක මගේනේ. එහෙනම් මම පැරදිලා මං යාට දානයක් දෙනවා. ජයග්‍රහණි. ඒ ජයග්‍රහණි එයා සතුටු වුණාට ඒකේ අයිතිකාරයා මම. මම තමයි ඒක පූජා කළේ. ඔවම පැරදිලා සතුටු වෙන්න. අනිත් අයට වඩා යටහත් පාත් වෙලා කීකරු වෙලා නියතමානි වෙලා අවතක් සේරු වෙලා ඒකෙන් සතුටු වෙන්න තෘප්තිමත් වෙන එක තමයි මාර්ගය. ඒගොල්ලෝ හරි ශ්‍රේෂ්ඨයි ලෝකේ. හැමෝටම වඩා මම උතුම් කියලා කියනවනේ. ඒගොල්ලෝ හරි අපිලිකුල් ලෝකෙට. පිලිකුල් ඒගොල්ලෝ. පිලිකුල්. අපිලිකුල් වෙන්නේ කොහමද? මේ ලෝකේ හැමෝටම වඩා තමන් අවතක් සේරු වෙන්න ඕනේ. වටිනාකමෙන් අඩු වෙන්නේ. ඒගොල්ලෝ තමයි අපිලිකුල් වෙන්නේ. ලෝකේ හැමෝටම වඩා මම වටිනවා කිව්වොත් ඒගොල්ලෝ පිලිකුලක් ලෝකෙට. ආර්ය ගුණ ධර්ම මේ විදිහටයි තියෙන්නේ. මේ ලෝකේ කවුරු දෙවෙනි නේ? ඔක්කොම තුන්තරා බෝධියකින් එකක් පතාගෙන ඉන්න බෝධිසත්වරු. කවුද මේ ලෝකේ අවතක් සේරුවට ඉන්නේ? කවුරුත් නැහැ. අඩු කුලේ වැඩි කුලේ කියලා එහෙම එකක් නැහැ. ඒක අපි අදාගත් එකක්. එහෙම එකක් නැහැ. ඔක්කොම බෝධිසත්වරු. හොඳ වැඩ කළා එනිසා හොඳ තැනක ඉන්නවා. නරක වැඩ කළා නරක තැනක ඉන්නවා. එච්චරයි. ඒක ලොකු වෙනසක් නැහැ. කවදාරි ඒගොල්ලෝ පාරමී පුරයි. ඒකෙන බෝධියට යයි. එතනින් ඒගොල්ලෝ පිරිනිවන් පායි. ඒක ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි එලා දැකලා මොකටද නිකන් අහක තියෙන කර්මයක් ගොඩනගා ගන්න? කිසිම කෙනෙක් අපිට එලා දකින්න අවශ්‍ය නැහැ. වැරදි නැහැ. වැරදි නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ පාරක් වැරදි නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ මාවත, ඒ පාර නිවැරදිව ඉක්මනට යන්න දක්ස නැහැ. ඉතින් ඉමින්සරේ යනවා. ඉතින් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. දැනුත් යන මාර්ගය තුළ යමක් වැඩෙනවා. ඒ වැඩෙන මාර්ගය තුළ නිවීම මේක තමයි නිවැරදි කරන්නේ. මේක ඇදුවොත් නිවෙනවට අක්ගාලා. හැම දෙය තුළම අනිත්‍ය දකින්න ඕනේ. පවතින නැති ලෝකයක් තුළ අපි යමක් පවත් ගන්න හදනවා. දැන් මම මේ ලෝකේ ඔක්කොම ටික දැනගත්තා කියමුකෝ. දැන් මම මැරෙනවා. ආයි ඉපදෙනවා. ඒ දැනගත්ත ටිකට මොකද වෙන්නේ? ආයි මුලින් ඉඳලා ඒක කටපාඩම් කරන්න එපා. එහෙනම් මේක වැඩක් නෑ. නිකන් ඉස් වේසක් මේක. නිකන් උලන් අල්ලන්න කරන මාංශය වගේ. ඇඟිලි රිදෙන උලන් අහුවෙන්නේ නෑ. එහෙනම් මේ දැනුම මට මෙතනට විතරනම් මේක නැවත ගෙනියන්න බැරි නම් මැරෙනකොට මේ උපාධි සාති ඔක්කොම ඉවර ආයි මුලින් ඉඳලා උපාධිය ගන්න ඕනේ. අර සාතිකේ ගන්න බෑ. ඒක වළංගු නෑ. එහෙනම් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා දැක්කාම අර කින මාන්නේ හැදෙන්නේ නෑ. ඒ ධර්ම දැනුමට වටිනාකමක් හැදෙන්නේ නෑ. ඒක නඩත්තු කරන්නේ නෑ. ඒක පාවිච්චි කරලා කෙනෙක් අසරණ කරන්නේ නෑ. ඒ වගේ ಗುಣ අපි තුල වැඩෙනවා. ඒක තමයි මාර්ගය. මම කියනකම් ඉවස ගන්න අපහසුද? අපහසු නම් කියන්න. මං ඒ ටික ආගෙන ඉවරලා ඊට පස්සේ කියන්න. පාසක මාත්‍ය සතියෙන් බලනවා. කාන්තාවක් සිටිවිල්ල කෙන හොඳට ආගන්න. කාන්තාවක් කෙන අපි ගොඩක් කැමති ඉස්කෝලේ යන කාලේ පෙම් බැරිච්ච කෙනෙක්. දැන් එයා කිරියම්ම කෙනෙක්. දරුවා 7-8 දෙනෙක් ඉන්නවා. නමුත් අපි එයාව මතකෙ තියෙන අවුරුදු 18 කාලෙනේ. එයා මතකෙටෙනවා. සතියෙන් දකින්නවා ඒක. එයා වඩා ගන්නවා. ඒකත් සතියෙන් දකින්නවා. අනාචාරය ඇසිරෙනවා. ඒකත් අපි දන්නවා මේ මම දසසිල් අරන් ඉන්නේ. නමුත් ඒ සිතිවිලි අයින් කරන්නෙම නෑ එයා. හරි කැමැත්තෙන් ආසාවෙන් අනාචාරය සිතිවිලි වලින් ඇසිරෙනවා. දැන් මේක කුසල්ද අකුසල්ද? අවංකවම කියන්න. මොකද්ද ඒක? සතියෙන් හිටියේ. බුදුහාමුදුරු දේශනා කරන සතියෙන් හිටියත් කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි සතියෙන් හිටියොත් කර්ම හැදෙන්නේ නැත්නම් දැන් මේකට කර්ම හැදුනේ ඇයි? මේකට කර්ම හැදුනේ ඇයි? තේරුන්නේ නැහැ. තේරුම් කරන්න මට පුළුවන් විදියට. උපාසක මාත්‍ය ඒ කාන්තාවත් එක්ක අනාචාරය ඇතිරිනකොට උපාසක මාත්‍ය 100න් හිටියානේ. හැම මොහොතක්ම හරියට 100න් දැක්කනේ. ඒ නිසා උපාසක මාත්‍යට කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි අනාචාරය ඇතිරුනේ අරයත් එක්ක. හැබැයි එයා 100න් හිටියද? එයා වෙන වැඩක උයනවා පියනවා ටීවී බලන මොනවාරි. හැබැයි ඒ මොහොතේ එයා 100න් හිටියේ නැහනේ. එයා සම්බන්ධයෙන් හිටුවේ. එහෙනම් එයාට කර්ම හැදෙනවානේ. එයා ගැන නිතර නිතර අනාචාරයෙන් එහෙම ඇසිරෙන් දැසිරෙන් ඒ කර්ම රැස්සලා එයා ඒ වාගේම අනාචාරය ඇසිරෙන ගණිකාවක් වෙලා ඉපදෙනවානේ ඊළඟ සංසාරේ අනාගත භවවල. එතකොට එයා අනාචාරය ඇසිරෙන් ගණිකාවක් වෙන්න කවුද හේතුවක් උනේ? දැන් කර්මයක් හැදෙනවද නැද්ද? එයා ඒ තත්ත්වෙටපත් උනේ මේ චෛතසික නිසා නම්. මේක 100න් නම් හිතුවේ. මේකට කර්ම ඇදුන්නේ නැහැ. නමුත් එයා එතනටපත් උනාම එයාගේ චරිතය ඒ විදිහට අපහසුතාවයට, නිඳාවට, අප්‍රසන්න භාවයට, අගෞරවයටපත් උනාම ඒ හැම දෙයකම හේතුව අපි හිතපු එක. ඊපස්සේ ඇදෙනවා අපට. සතියෙන් ඉඳලා ඉවරකත් කරගත්ත මනුස්සයට මේ එකක් හිතෙන්නේ නැහැ. රාතේකට හිතෙනවද? හිතෙනවා නම් එයා රාත් වෙලා නැහැ. ඒ නිසා නිවීමට ගැළපෙන දේවල් සතියෙන් බැලුවාම කර්ම හැදෙන්නේ නැහැ. ඒක 100%ම ස්ථිරයි. හැබැයි නිවීමට ගැළපෙන්නේ නැති හේවා අර මනුස්සයට ගාන්න ඕනේ. ඒ ගාන එක 100ෙන් හිතනවා. ගාන එක 100ෙන් හිතනවා. ඒ නිසා අපට කර්ම හැදෙන්නේ නැහැ. ගානවා කියලා එකක් හිතුවා නේද? ඒ නිසා කොහෙන් හරි යා ගුටි කනවා. එයාට ඒ කර්ම ඇදුවනේ. ඒ ගුටි කන්නේ අපි නිසා ඉතිපස්සේ කර්මය අපට දෙනවා. අපි ඒක 100ෙන් ඉන්නේ නැයි. එයා ගුටි කන එක අපි දැක්කද? එයා ගුටි කාපේක අපි දන්නවද? නෑ. දැක්කෙත් නෑ දන්නෙත් නෑ. එහෙනම් එයා ගුටි කනකොට ඒ ගුටි කාපු කර්මය මගේ නිසා මම නොදැනුවත් දැන් 80ෙන් මට කර්මයක් ඇදෙනවා. යනකොට මේ මිනිස්සු මට ගානවා. මොකද හේතුව කියලා බලවනම් මං වාගෙම කෙනෙක් ඊයේ ඒ ගමේ හොරකම් කරලා දුවලා තිනවා. ඒ මිනිස්සු ඇඩරුවෙන් දැක්කම මෙයා තමයි කියලා ඉවරලා එතන ගහලා තිනවා. පස්සේයි දැනගන්නේ මම නෙමෙයි ඒ කියලා. පස්සේ සමාව ගන්නවා. අපිත් කල්පනා කරනවා මොකක්ද දන්නේ මේ ප්‍රශ්නේ. මේක අලුත් ප්‍රශ්නයක් නේ. ඒ කට්ටිය මාව හොඳට ගැව්වා. පස්සේ කෙනෙක් කළා කොකෝ මුණ බලමු. මෙයා නෙමෙයි පුතේ කියලා කිව්වා. මේනම් සමා වෙන්න කිව්වා ගියා. ඒතර ගුටි කාපුවකට කිසිම නැහැ නේ එකක්. ඇයි අර කර්මය ඇවිල්ලා තියෙන්නේ. සම්මා සතියෙන් ඉන්න කර්ම හැදෙන්නේ නැහැ. ඒක සම්මාව තුලම ඉන්න. මිත්‍යාව තුල සතියෙන් හිටියා මේක කොහොමද සම්මා සතිය වෙන්නේ? සම්මා සතිය තුල ලෝභ දේශ මොහ රාග වෛර තියනවද? නැහැ. එහෙනම් සම්මා සතිය නැතුව එයා සතියක් වඩනවා. ඒක තුල කෙලස් තියෙනවා. හැබැයි ඒක සම්මා නෙමෙයි. ඒක සතියක් තමයි. හැබැයි ඒක තුල පවතින මිත්‍යාවක්. එහෙනම් ඒකේ කර්ම හැදෙනවා. උපාසක මාත්‍යගේ ෆෝන් එක හොරකම් කරන්න මම 100ෙන් හිතනවා. මේක කොමරි ප්ලෑන් කරනවා මම. උපාසක මාත්‍යට මේ ගැන අනිත්‍ය කියනවා. ෆෝන් වල තියෙන දුක කියනවා. ඒක තුල තියෙන තරංග වලින් ඇති වෙන ආපදා ටික කිව්වම උපාසක මාත්‍ය කොමරි ෆෝන් එක අයින් කරනවා. එතකොට එනම් විසි කරන්න එපා. ඉතින් සාසනේ වැඩකට හොදයිනේ. එනම් මෙතන තියලා යන්න කියනවා. තියලා ගියාම ටක්ගල අරගන්නවා. දැන් මේම ප්ලෑනක් මම ගන්නවා. මේම කල්පනා කරනකොට ඒ කල්පනා කරන හැම චෛතසිකය තුළම ලෝභය තියෙනවද නැද්ද? හැබැයි සතියෙන් කල්පනා කරන්නේ. කර්ම ඇදෙන්නේ නැහැ. හැබැයි උපාසක මාත්‍ය ෆෝන් එක වෙන කවුද හොරකම් කරනවා? ඇයි? ඒක ගන්න ඒක අයිමි කරන්න මම එකක් හිතුවනේ. ඒ කර්මය නිසා ඒ ෆෝන් එකට කර්ම ඇදුනා. හොරකම් කළා. ඒ අයිමි වුණේ කවුරු නිසාද? මන් නිසා. එහෙනම් දැම්මට කර්මයක් ඇදෙනවද නැද්ද? කර්ම විෂය ගොඩාක් සංකීර්ණයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒවා වැඩිපුර සාකච්ඡා කරන්න එක ඔළුවට හරි වේසයි කියලා. නමුත් අවශ්‍ය ටික අපි දැනගත්තාම ඇති. සම්මා සතිය තුළ කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි ඒක සම්මා විය යුතුයි. සතියෙන් ඉන්නවා සතියෙන් ඉන්නවායි කියලා සතියෙන් හැමදේම කල්පනා කරන්න බෑ. ඒ කල්පනා කරන හැම දෙයක්ම සම්මාවට අයිති නැහැ. ඒක සම්මාවට අයිති නැහැ. සම්මාව තුළ කෙලෙස් නැහැ. එහෙනම් කර්ම හැදෙන්නේ නැහැ. අපි සතියෙන් බලනවා කියලා කෙලස් ටික සතියෙන් බැලුවාම ඒක සම්මාවටයි තියෙන. එහෙනම් කර්ම හැදෙනවා. අද නැති වුණත් කවදාරි හැදෙනවා. දැන් අපි කතා කරනකොට එක එක ඒවා කල්පනා වුණානේ. ඒක තමයි සතියෙන් නැතුව කරන එක. සතියෙන් කරන එක ඒ කියන හැම වචනයක්ම 100ෙන් ඉන්න එක. ඒ 100ෙන් ඉන්නකොට ඒක හැයෙන්නේ අතනින් නෙමෙයි මෙතනින්. මම කතා කරන එක මෙතනින් හැයෙන්නේ තමන් තුලින් හැයෙනවා ඒක. තමන්ගෙන් එළියට යන්න ඒක සතිය. ඉන්නකොට එකපාරට කල්පනිත උදේ පාන්දර ඒ ඔක්කොම අසතිය. ඒ කියන්නේ ඒක අසීය. සතිය නෑ සීය නෑ කියලා කියන්නේ ඒක. එහෙම කල්පනා වෙන හැම එකක්ම සතියෙන් පිට ගියා. තරමක් දුරට නිවැරදි. කෙලෙස් වලට ගොඩාක් කැමති කෙනාට අසීය කියන එක හරි සතුටුදායකයි. රටේ නැතිව කල්පනා වාඩි වෙලා මෙනේ කරනවා දිව්‍ය ලෝකෙට ගිහිල්ලා බණ කියන අය. නමුත් එහාට ඒ වේස දැනෙන්නේ නෑ. ඇයි? ඒ අවිද්‍යාව තුල ඉන්න කෙනෙක්. කෙලෙස් වලට ගොඩාක් කැමති කට්ටියට 80 තමයි ලියට සතුට. වහඩි වෙලා ඉතින් මවනවා. එක එක ඒවා මවනවා. මම කොහොම හරි තව අවුරුදු දෙකකින් අර ළමයි දෙන්නව කොහොම හරි ලොකු කරලා පස්සේ මම මාන වෙලා. දැන් තාම ළමයි පොඩි. ළමයි ලොකු වෙලා බන්දලා දීලා මාන වෙලා 이르දි වඩලා ගයි වලාකුළුවකට ගිහිල්ලා ඒකේ වාඩි වෙලා ලවුඩ් ස්පීකරේ දාලා බණ කියාගෙන වැයි වලාකුළුවෙන් යනවා මම. බණ කියාගෙන යන්නේ. හැම රටක් ගාන යනවා බණ කියාගෙන. එහෙම කරකලා අනිත් පැත්තෙන් ඇවිල්ලා මගේ තැනට එනකොට ඉමින්තරේ පාත් වෙනවා මම. එතකොට දැන් මේක කල්පනා කරන්නේ කොහමද මේ දරුවා ලොකු වෙලා කතරගම බඳලා දීලා මහාන වෙලා ගිහිල්ලා කමටාන් වඩලා. ඒ කර්ණි සන්තෝෂයට එයා ඒක අම්ම පියවරක්ම හරියට විඳිනවා එයා. කෑම ඕනේ නැහැ මේක ඉතලා කල්පනායි ඒක හරි ආසයි. ඒ වෙලේ කවුරු හරි ඇවිල්ලා දොරට තට්ටු කෙරුවොත් තමට gadol භාගයක් එන්න පුළුවන් කවුළුවෙන්. ඇයි ඒ තරම් තරහා යනවා? ඇයි ඇයි ඉන්නේ කඩන්න කැමති නෑ යා. කිසිම බාධාවක් නැතුව කිසිම කෙනෙක් කතා නොකර එයාට නිදහසේ ඒක කල්පනා කරන්න. ඒ මෝහය තුල ඉන්න ඕනේ, විඳින්න ඕනේ ඒක. එනං තවත්ම තුල ඉන්න කෙනාට අසීය කියලා කියන්නේ එයාට මේ ලෝකේ වටිනාම දේ, සතුටුම දේ. හැබැයි නොපවත්ම තුල ඉන්න කෙනාට අසීය හරි කරදරයක්, හරි වේසක්. පොඩ්ඩක් අයියෝ බලන්න ආයි මේ සිතවිල්ල දීවනේ. මොකද දන්නේ මේක 100න් ඉතින. එයා හරියට කම්පා වෙනවා. හරියට වේස වෙනවා. නැවත නැවත සතිය පීචවනවා. සතිය තුල ඉන්න එක එයාට හරි සතුටුයි. අසීය තුල ඉන්න එක හරි වේසයි. ඒ වගේම තමයි කෙලස් ඇතුල ඉන්න කෙනාට සතියෙන් ඉන්න කෙනා උලතිබ්බා වගේ. සතියෙන් ඉන්න කෙනා ආම්දුර එකක් අල්ලගෙන ආම්දුරන්ට ඕන ආම්දුර සතියෙන් ඉන්නපාය. අර තාරාවගේ පිටරේ කිකිලිලා තිබ්බා වගේ උන්වහන්සේ කැමතිලු සතියට ඉතින් හපි වෙයි කියලා තියෙන සතියෙන් ඉන්න කියලා. ඉතින් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ ආම්දුර. එයාට ඕනේ ඉදිරිය පාඩුවේ ඉන්නලු. එන යා කෝපිට කැමති සතියට නෙමෙයි. අසීයට කැමති. පෘතුජනයා අසීය තුල සතුටු වෙනවා. සැනසෙනවා. ආර්ය කෙනා සීය තුල සැනසෙනවා. දෙන්නේ දෙකක් කරන්නේ. ඒක එයාගේ පුතුජන ස්වභාවයට ආර්ය ස්වභාවයට සාපේක්ෂව තීරණය වෙන එක. රංග පෑම ප්‍රශ්නයක් නෙමෙයි, අපි රංග පාන එකයි ප්‍රශ්නේ. එහෙමයි. අපි නලු නිලිය වෙනවනේ. ආම්ද්‍රුන්ගේ චරිත රංග පානවා. ගෙදරට කතා කරනක දරුවාගේ චරිත රංග පානවා. දායකයා එනකොට ඉල්ලා ගන්න චරිත රංග පානවා. යාළුවෙක් දැක්කාම ඉතින් මෙසෙනියසෙන් මිතුරුකමේ චරිත රංග පානවා. බුදුන් වඳිනකොට ශ්‍රාවකෙක් වගේ චරිත රංග පානවා. අපි රංග පාන එකයි ප්‍රශ්නේ. පිරංගපානෝ පිරංගපානික නවත්තන්න තමයි මේ කමටන් ඔක්කොම බඩන්නේ. දැන් මේ මේ කන්දේ ගොඩක් දියැලි තියෙනවා. දැස කාලට අමතනම දියැලි ගලනවා. දියැලි ගලනකොට සීතලයි. දැන් කර්මයක් සැකසුණාද නැද්ද? එතන තමයි රඟපෑවේ. දැන් මම දියැලි අමතල ගොඩක් ඉඳලා තියෙනවා. ඒ තරුණ කාලේ ඒ යනකොට මේ පිටිපස්සෙන් එන කෙනා නම් මේ ස්වාමිනී සීතලයි නේද? ඒක දියහැල්ලේ ස්වභාවය. දියහැල්ල සීතලයි. එතකොට තමයි ලටක් ගලව දෙලා එහෙමයි එහෙමයි ස්වාමිනී කියලා පිටිපස්සෙන් එනවා මගේ. දියහැල්ල සීතලයි. ඒක දියහැල්ලේ ස්වභාවය. ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එතන යනකොට ඒ දියහැල්ලේ ස්වභාවයයි දැනෙන්නේ. අපේ එකක් නෙමෙයි දැනෙන්නේ. එන හැමතැනම සීතල දැනෙන්න එපා. හැමතැනම වෙවුලන්න එපා අපි. ඒක දියල්ලේ ස්වභාවයක්. ඒ සීතලේ අයිතිකාරය දියල්ල. අපි නෙමෙයි. අපට සීතල දැනෙන්නේ නැහැ. දියල්ලේ ස්වභාවයයි අපට දැනෙන්නේ. ඒ ස්වභාවය එයාගේ එකක්. ඒ දැනීමක් විතරයි තියෙන්නේ. මේක දැනගත්ත කෙනෙකුට කර්ම හැදෙන්නේ නැහැ. පොඩි දෙයක් අදන්න එපා. පොඩ්ඩක් මේ අර පඩි අල්ලලා බලන්නකො. එතකොට මොකද ඒක? ඒක මොකද්ද? දැන් ඒක නම් ලෝකේ මේක මොකද්ද? ඇත්තම එකක් තියෙනවනේ නේද? ඒක පිළිගන්න එකත් ලොකු දෙයක්. ස්පර්ශය නිසා විඥානය කටගන්නේ නැද්ද? පොට්ටබ්බ විඥාන කියලා. එතකොට ඒකට දැනෙන්නේ නැහැ කියලාද කියන්නේ වහන්සේ? ඒකට දැනෙන්නේ නැද්ද? ස්පර්ශයෙන් විඥානය කටගන්නවනේ. එතකොට ඒකට දැනෙන්නේ නැහැ කියලාද කියන්නේ? දැන් අතට දැනෙන්නේ නැහැ කියන තීරණයට આવොත් පොට්ටබ්බ විඥානය නැහැ කියලා අපිට තියෙනවා. එතකොට එහාට නෙමෙයිද දැනෙන්නේ? ඒ දැනෙන එක නෙමෙයිද සිත අඳුරගන්නේ? එතකොට අර අරාදාස දැන් වෙනස් කරන්න වෙනවනේ අපට. ලෝක දෙකක් තියෙන හාමුදුරුවෝ. එකක් තමයි භෞතික ලෝකය. අනිත් එක මනෝලෝකය. ලෝක ගොඩක් තියෙනවා. නමුත් මේ දෙක දැනගත්තාම ඇති නිවන් දකින්න. භෞතික ලෝකයේ තමයි ස්පර්ශය තුලින්, සීතල තුලින්, රස්නිය තුලින්, ගලාගෙන යන ස්වභාවය තුලින් ඒ දැනෙන ලෝකය. මනසට දැනෙන ලෝකය අපි විසින් අදාගෙන නඩත්තු කරන ඒවා. මේ මේකක් තියෙනවා අය මේ මේකක් තියෙනවා අය මේ මේ කට්ටිය හොඳය මේ මේ කට්ටිය නරකය මේක මට යහපත්ය මේක මට අයහපත්ය මේක ටිකක් මට වාසිදායකය මේක ටිකක් අවාසිදායකය එහෙම හදාගත්ත ලෝක තියෙනවනේ ඒක මනෝලෝක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ භෞතික ලෝකය අත්තරින්න කියලා. මානසික ලෝකය නිරෝධ කරන්න කියලා. වචන දෙකක්. මේක නිරෝධ කරන්න බෑ. මාපොලේ පස් කපල කොහෙද ගින්දාන්නේ? මේක අත්තරින්ද කියනවා. අර කත්තරින්ද බෑ. ඇයි? ඒ එහෙම එකක් නැහෙනි. ගස්ගල් මොකවත් නැහෙනි ඒකේ. එහෙනම් ඒක නිරෝධ කරන්න කියලා තමයි දේශනා. වචන දෙකක්. එහෙනම් ඊටු ටිකක් වැටේ. ඒක අත්තරින්ද බෑ. ඒක නිරෝධ කරන්න. හැබැයි මේක කාට හරි දුන්නම අත්තරිනවා. අත්තරන භෞතිකය අත්තරින්න පුළුවන් භෞතිකේ නැතුවත් ඇදෙනවා අරූපාවචර බ්‍රහ්ම ලෝකෙත් මනෝ ලෝක ඇදෙනවනේ රූපයක් නැහැනේ අපිට නිකන්වත් ඉතින් රූපයක් තිබුණොත් හොඳයි කියලා එහෙම විඥාන් හිතනොත් එහෙම රූපයක් නැහැ කියලාත් එයාට මනෝ ලෝකයක් ඇදෙනවා කය තිබුණත් නැතත් සිත තිබුණොත් එයාට රූප හැදෙනවා සිතට හිතන්න පුළුවන් ඔව් අරූපාවචර රූපාවචර කියන මේ ලෝකවලත් ලෝක හැදෙනවා මේට සාපේක්ෂව නෙමෙයි ඒක දැන් ගමක ඉන්න කෙනෙක්ගෙන් ජීවිතය ගැන අහුවාම යා මොනවද කියන්නේ පොළොට යනවා මේ එලෝල් ටිකක් ගේනවා උයනවා කාලා හය වෙනකොට පුදිනවා එතකොට එට මොනවද කරන්නේ එට උදේත් පොළොට යනවා එලෝල් ටිකක් ගේනවා උයනවා උදේ දවල්ට කනවා අවසාය වෙනකොට පුදිනවා මොනවද වෙන්නේ අනිද්දාට මොනවද කරන්නේ අනිද්දාටත් උදේට පොළොට යනවා එලෝල් ටිකක් ඒ කතාවමයි කියන්නේ ඇයි එතනින් යට එකක් නැහැ තව මොනසෙද කතා කළා ඔයා සාමාන්‍ය මොනවද කරන්නේ උදේට මම ඉතින් මේ සීමම් පුල් ගිලා නාලා සීමම් පුල් ඇයි නාලා ඇවිල්ලා ඉතින් කෑමේම කාලා ඉතින් වැඩට ගිහිල්ලා වැඩ ඉවරවල ඇවිල්ලා පොඩ්ඩක් අවස පොඩ්ඩක් පිට්ටනියට ගිහිල්ලා දුවලා කරලා ඇවිල්ලා හොටෙල් එකට යනවා කට්ටියත් එක්ක රෙස්ටුරන්ට් එකට කෑම කාලා ඔව් එහෙම බීච් එකට ගිහිල්ලා ඇවිදලා කරලා 11ට ඉතර ගෙදර එනවා ඒ මොනස වෙන කතාවක් කියන්නේ ඇයි එහෙම කියන්නේ ඒ අය ජීවත් වෙන පරිසරයට සාපේක්ෂව ලෝක හැදෙන්නේ දිව්‍ය ලෝකෙට ගිහිල්ලා වරලා මේ සතර ගැන කොහමද දෙවියනි මේ අදාස කියලා අහුවාම ඒ දෙවියා වෙන කතාවක් යන සසර කියන්නේ ස්වාමින් වහන්සේ ඉතින් හරි ලස්සනයි ලස්සනයි ඔව් විමාන තියෙනවා මල් තියෙනවා දිව්‍ය ඕජා තියෙනවා එහෙම එකක් නෑ එහෙම එකක් අපි දන්නේ නෑ අපි මේ මොකද මේ ඇයි දිව්‍ය ලෝකෙට සාපේක්ෂව යාට සසර තේන්නේ නිකම් මොනසිරන් සසර අනේ කතා කරන්න බැරි ගයිලා ඉන්නේ ගුටි කාලම මේ මිනිස්සේ බැඳලා ඒ මිනිස්සට අම්බ කරලා දීලා වළං වලින් ගුටි කාලා මේ මවුන් දෙකයි ඒ මනුස්ස සසරගෙන ඔයම කතාවක් කියන. අපි දෙයියේම කතාවක් කියන්නේ. එක් එක්කෙනාට සාපේක්ෂව සසර වෙනස්. එකම ආරන්නේ සියක් නමක් හිටියාම සසරගෙන ඇව්වාම සියක් නම සියක් ආකාරයෙන් නිර්වචනය කරයි. උන්වහන්සේලාගේ අවබෝධයට ඒ ප්‍රඥාවට සාපේක්ෂව ඒ කියන සසර වෙනස්. බුදුහාමුදුරුවෝ සසර දුකයි කියලා දේශනා කළානේ. ඒක බුදුහාමුදුරන්ට සාපේක්ෂව ඒ කතාව කාටවත් තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ? එයාට සාපේක්ෂව. බුදුහාමුදුර කියපු එක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ තවත් බුදුවරයෙකුට. බුදුහාමුදුර ඇත්තටම මේ සසර දුකයි කියලා කියපු එක මොකද්ද කියලා දැනගන්න නම් අපි සම්මා සම්බුද්ධ වෙන්න ඕනේ. එදාට ඒක තේරෙනවා. නැත්තම් තේරෙන්නේ නැහැ. දැන් පෞල් ජීවිතේ කලකිරලා ඉන්න කෙනෙකුට සසර දුකයි පිංවත. අනේ ස්වාමීනි ඒක නම් ඇත්තම කතාව. ඇයි ඒ මනුස්සයා ඒකෙන් කලකිරලා ඉන්නේ? එතකොට එයාගේ සසර දුක මොකද්ද? පෞල් ජීවිතේ. බැඳලා නැහැ. එයා හොඳට රස්සාව කරගෙන හොඳට ඉන්නවා. එයාට කියලා සසර දුක අනේ ස්වාමිනී ඒක නම් හරියටම හරි. ඇයි රස්සාවට කියලා මේ මම විඳින දුක පයිල්වල ප්‍රශ්නයි බැනුනේ ස්වාමිනී සසර දුක. දැන් එයාගේ දුක මොකද? රස්සාව. ළමයි බලන කෙනාගේ සසර දුක ළමයින්ගේ කරදරේ. ඩ්‍රයිවර් මාත්‍යාගේ දුක මොකද්ද? සසර දුක. මම මේ අහලා තිනවා. ගමනක් යනකොට මාත්‍ය සසරගෙන අනේ ආම්බුරුනේ සසර කියන්නේ වැඩක්ම නැ කලකින් ඇයි 12ට විතර වාහනේ ගත්තාම යන්න බෑනේ ස්වාමීන් වහන්සේ එක තැන ඉන්නවා පැය ගාන ට්‍රැෆික් එකළු යාගේ සසර දුක කොහමද යාගේ සසර දුක ලෝකේ කාටවත් තේරිච්ච නැති එකක් අමුතු කතාවක් යා කියන්නේ ඒ පික්නික් එකේ ඒ ඩ්‍රයිවර් මාත්‍ය ගමනක් යනකොට ඒ කට්ටිය කියලා ස්වාමීන් වහන්සේ වාහනයක් එයි ඒකෙන් වඩින්න අපි ඒ අවශ්‍ය ගාස්තු ටික ගෙවන්න කියලා ඒ මනුස්සයා කියන අනේ ස්වාමීන් වහන්සේ සසර කියන්නේ ආයි කලකිරලා තින්නේ මට. මමත් බැලුවා හොඳ අවබෝධයක් ඇති. ඇයි මාතේ 12ට විතර වාහනේ ගත්ත දෙක වෙනවනේ ස්වාමීන් වහන්සේ කිලෝමීටරයක් කරන මේ සසර ගැන පුදුමාකාර විදිහට කලකිරලා මට. ඒ ට්‍රැෆික් එකළු එයාගේ සසර දුක. වෙන මොකවත් එයාට සසර දුකක් නැහැ. ට්‍රැෆික් ප්‍රශ්නේ තියෙන යාට. බලන්න මේ මිනිසුන්ගේ එක එක්කෙනාට සාපේක්ෂව එයාගේ මානසිකත්වයට සාපේක්ෂව සසර වෙනස්. වෙනස් එයාට වෙනම සසරක් තියෙන්නේ. හොටල් එකේ ඇතුලේ උයනවනේ කෝකියේ එයාගේ ළඟට ගිහිල්ලා සසර දුකයිද කියලා අහනවා. අනේ හාමුදුරනේ සසර වැඩම උදේට කිරි හොදි අදනවා දවල්ට මාළු ඇඹුල් තියනවා වැඩක් නෑ මට කල කියලා කියන්නේ. මේ මනුස්සයට ඔදිවියංජනුල් සසර දුක කියලා කියන්නේ. උදේන රෑ වෙනකේ මනුස්සයා මොනවාරි එකක් කලත්නවාමනේ. තුන පහකන වැඩ මේ මනුස්සයාට මේ ඔදිවියංජන කෑමලු සසර කියලා කියන්නේ. ඒකෙමලු කල කියලා තියෙන්නේ. වෙන ප්‍රශ්නයක්වත් නෑ. සසර කියන්නේ පුද්ගලයාට සාපේක්ෂව ඇදෙන එකක්. දුක කියන්නේ එයාට ඇතිවෙන විඩාවට සාපේක්ෂව ඇතිවෙන ප්‍රශ්නයක්. මගේ විඩාවට තමයි මගේ දුක ඇති වෙන්නේ. ඒක අනෙක් කෙනෙකුට ඇදෙන්නේ එයාට වෙන එකක් ඇදෙන්නේ. තමන්ට සාපේක්ෂව තේරුම් ගන්න. ඒක තමයි මාර්ගය. ඒක තමයි පණිවිඩය. තවත් කෙනෙකුගේ මාර්ගය අපේ මාර්ගය නෙමෙයි. අපේ මාර්ගය තවත් කෙනෙකුගේ මාර්ගයකුත් නෙමෙයි. දැන් මං වඩපේක උපාසක මාතෙට වැඩේද නැහැ. ඒක මටයි වැඩෙන්නේ. නෝ පාස්ක මාතෙට ඊට වඩා හොඳ එකක් වැඩෙන්න පුළුවන්. ඒ පාරම එක්කෙනාට එක්කෙනා වෙනස් නේ. එක විඥාණයකට සමාන තව විඥානයක් නැහැ. වෙනස්. එහෙනම් ඒ වෙනස් වෙනවා කියලා කියන්නේ ඒ පාරමී වෙනස්. ඒ ප්‍රඥා ධාරිතාව වෙනස්. එන යාට වෙන එකක් තේරෙන්නේ.